ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 සහ 2 අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත් දෙවෙනි වර කියවීම විදේශ ණය ඉවත් කිරීමේ පනත් කෙටුම්පත් දෙවෙනි වර කියවීම අධිකරණ අමාත්‍ය හර්ෂ නානාකර මැතිතුමා
ගරු කතානායකතුමනි අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 සහ විෂයාංක 2 අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත කෙටුම්පත් සහ විදේශීය ණය ඉවත් කිරීමේ පනත කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට මම ඉදිරිපත් කරමි.
Honorable Harchana Nanakara, you have 18 minutes for the debate.
විනාඩි 18. Thank you, Honorable Speaker. ගරු කතානායකතුමනි, අපේ රටේ අධිකරණ පද්ධතියේ තිබෙන ගැටලු එකින් එක ගන්නවට වඩා සාමාන්‍ය මහජන මතය ගැන අපි බැලුවොත් අපේ රටේ ජනතාව යන්න අකමැතිව තැන උසාවිය. උසාවියට යන්න කැමති වෙන්නේ නීතිඥවරුත් නඩුකාර මහතුරුත් පමණයි. මොකද ඒක උන්ගේ රස්සාව නිසා. ඒ වගේම අපේ උසාවිය වලට යන්න අකමැති ප්‍රධානම වර්ගය තමයි සාක්කිකරුවා. වරදක් නොකරපු මිනිස්සු. මොකද ඔවුන් කියනවා රස්තියාදුව වැඩි. නඩු කල් යනවා වැඩි. ඒ වගේම වෘත්තිකයන් පවා පැමිණිලි කරන අපේ කාලය නාස්ති වෙනවා. ගරු කතානායකතුමනි, මෙම අධිකරණයේ මූණ දිලා තියෙන අර්බුදයන් එක අධිකරණ ඇමතිවරයෙක්ගේ කාලය තුළ හෝ එක ආණ්ඩුවක කාලය තුළදී ඇතිවෙච්ච අර්බුදයක් නෙමෙයි. නමුත් දශක ගණනාවක නිග්ලෙක්ට් එකක් කරහා ඇති වුණු තත්ත්වයක්. මේ තත්ත්වය විසඳීම කවුරු නැති කළත් අවුරුදු 15ක් 20ක් තිස්සේ ඒ තත්ත්වය විසඳීමේ වගකීම ජනතාව මේ ආණ්ඩුවට බාර දීලා තිබෙනවා. මේ වගකීමේ කොටසක් හැටියට කරුණු රාශියක් තිබෙනවා. හිරගැවුල තද බද අඩු කිරීම, නඩු පමාවීම වැළැක්වීම, ඒවට අවශ්‍ය කාර්ය මණ්ඩල, උසාවි නැවත පිහිටවීම, ක්‍රමවේදයන් සැකසීම, ඩිජිටල් කරණය යනාදී කරුණු ගොඩක්. හැබැයි වඩාත් වැදගත් දෙයක් තමයි මෙම නඩු කල් යන්න හේතුවන කරුණු සම්පත් නාස් වෙන යන කරුණු සොයා බලා ඒවට පිළියම් යෙදීම. අන්න එයින් අපි සාකච්ඡා කළා වූ එක පිළියමක් මෙයින් සම්පූර්ණ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. නමුත් ඉතාම විශාල ඉදිරිපින්මක් වසර ගණනාවක් පරණ වෙච්ච පරක්කු වෙච්ච සංශෝධනයක්. ඒ කියන්නේ මොකද්ද? නවීන තාක්ෂණය අපේ අධිකරණ පද්ධති තුළට ගෙන ඒමේ අභියෝගය ජය ගන්නට තමයි ගරු කතානායකතුමනි මෙම සංශෝධන කෙටුම්පත අපරාධ නඩු විධාන සංග්‍රහයට ඉදිරිපත් කරනු ලබන්නේ. ගරු කතානායකතුමනි, අපි දන්නවා දැන් මට ලැබෙන ලිපි ගත්තත් ඉතාම සාධාරණ අවංක ලිපි ජනතාවගෙන් එන්නේ. උන් කියන්නේ අපේ නඩුව අහලා ඉවර වෙන්නේ කවදද? මම දැන් කීපාරක් උසාවිය ආවද? සැකකාරයා නෑ කියනවා. නොයෙකුත් කරුණු. ඉතින් සෑහෙන මිනිස්සු දුක් විඳිනවා. මා විශ්වාස කරනවා මේ සංශෝධන කෙටුම්පත ක්‍රියාවට නැගී මහරා මේ ප්‍රශ්නේ යම් තාක් දුරකට මග හැරගන්න අපිට පුළුවන් වේ කියලා. මෙහි තියෙන ප්‍රධානම දෙයක් තමයි අපි දන්නවා අපේ අපරාධ නීතිය අනුව නඩුවක් විභාග කිරීමේදී ඒ අධිකරණ පරිශ්‍රය තුළ විත්තිකාරයොත් ඉන්න ඕන, සැකකරුවොත් ඉන්න ඕන, ඒ වගේම සාක්ෂි දෙන පුද්ගලයාත් ඒ අධිකරණයට ඇවිල්ලා ඒ සාක්ෂි කුඩුවට නැගලා දිරුම් දෙන්න ඕන. මේ පාර්ශ්වයන්ගෙන් එක්කෙනෙක් හරි අධිකරණය නැති වුණොත් අසනීපයක් වෙලා එදාට නඩුව කල් යනවා. එතකොට අනිත් ඔක්කොම රස්තියාදු වෙනවා. මෙන්න මේක විශාල ගැටලුවක් වෙලා අපේ ශාස්ත්‍රයට තිබුණා. නමුත් දැන් නවීන තාක්ෂණය හරහා අපිට ඒක වෙනස් කරගන්න අවශ්‍ය නීති සංශෝධනයක් අපි මෙතනින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ 144 වගන්තියේ ප්‍රධානම කටයුතු තමයි අධිකරණයේ ඉදිරියේ පෞද්ගලිකවම පෙනී සිටින්නේ නැතුව contemporaneous audio visual linkage සමකාලීන දෘශ්‍ය මාධ්‍ය හරහා සම්බන්ධීව. මේක ඊටාම සුලභ තාක්ෂණයක්. අද තරුණයෙක් ගත්තත් WhatsApp video conferencing තියෙන කාලේ, එහෙම නැතිනම් මොනවා Skype වගේ දේවල් තියෙන කාලේ, meeting Zoom meeting තියෙන කාලේ මේක ඊටාම සුලභ දෙයක්. නමුත් අපේ නීතිය වෙනස් වෙලා තිබුණේ නැහැ මේක ආරෝපණය කරගන්න. එතන මේකේ ප්‍රධානම දේ තමයි සැකකරුවෙක්ව අධිකරණයට ගේන්නේ නැතුව, සාක්කිකරුවෙක්ව අධිකරණයට ගේන්නේ නැතුව දුරස්ත ස්ථානයක සිට ඒ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය මගින් කෙසේද සාක්ෂි දෙන්නේ? එහි විශ්වාසනීයත්වය රඳවන්නේ කොහොමද? යනාදී කරුණු සාක්ෂාත් කර ගැනීමට ආපු පනත. එමෙන්ම අපි දන්නවා අපේ ගරු නිෂ්කාරතුමන්ලා විශේෂයෙන්ම කොරෝනා සමයේදී නීතියේ ප්‍රතිපාදනයක් නොතිබුණත් ඒ තිබුණු තත්ත්වයන් සැලකිල්ලට ගෙන සූම් තාක්ෂණය හරහා නඩු කටයුතු කළා. මොකද ඒ කෝවිඩ් කාලේ එය කිරීම නොහැකි තිබුණු නිසා. අද සියලුම දේවල් නීත්‍යානුකූල පදනමට අපි ගෙනත් තිබෙනවා. දැන් විශේෂයෙන්ම මේකට සම්බන්ධ වෙන නීතිජතුමන්ලා සහ අදාළ කට්ටිය තේරුම් ගන්නට ඕනේ. දැන් මේකේ 144 අයන්නේ තියෙනවා අධිකරණ ඉදිරියේ පෞද්ගලිකවම පෙනී සිටින ලෙස නියම කිරීම අත්හරිනු ලබන්න පුළුවන්. ඒව මොන කොයි වගේද? රඳවා තබා ගැනීමේ කාල සීමාව දීර්ඝ කිරීම. අපි දන්නවා සැකකරුවෙක්ව සති දෙකකට රිමාන්ඩ් කරාන් පස්සේ ඒ රිමාන්ඩ් එක්ස්ටෙන්ෂන් එක කරන්න නැවත ගේන්න ඕන උසාවි. නමුත් මේ පණතෙන් පස්සේ ඒක ඔඩියෝ විෂුවල් ලින්ක් එක හරහා කරන්න පුළුවන්. අපිල්ලක් පිල්ලීමක් විභාග කරන්නට දැන් අධිකරණ අවශ්‍ය වෙන්නේ නැහැ. ඔඩියෝ විෂුවල් ලින්ක් කරා පුළුවන්. යම් විමර්ශනයක අපරාධ නඩුවක ඉල්ලීමක් කරන්න තියෙනවා නම් එදාට සැකරු කැඳවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් සහ නඩුකාරතුමන් මහේස්ත්‍රාත්වරයා හිතන ඕනෑම සුදුසු අවස්ථාවක ඔහු නොකැඳවා මේ ඔඩියෝ විෂුවල් ලින්ක් කරා මේක කරන්න පුළුවන්. හැබැයි ඒ වගේම මේ ඉල්ලීම කරන්න පුළුවන් ඒ සැකකාරයාට හෝ චූදිතයාට, එහෙමත් නැත්නම් නීතිපතිවරයාට, අදාළ පොලිස් ස්ථානයේ බාර නිලධාරියාට, සැකකරු හෝ චූදිතයා රඳවා ඇති බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීවරයාට, සැකකරු හෝ චූදිතයා රඳවා ඇති ස්ථානයේ ස්ථාන බාර නිලධාරියා විසින් සිදු කරන්න පුළුවන්. හැබැයි මේ ඉල්ලීම අධිකරණයට පැමිණ නැතුව කරන්නා වූ ඉල්ලීම කරන්න අවසර දීමේදී නඩුකාරතුමන්ලා පාවිච්චා කරන්න ඕන නිර්ණායකය හතර වගන්තියේ තිබෙනවා. ඒ කියන්නේ සැකකරුගේ හෝ චූදිතයාගේ ජීවිතයට තර්ජනයක් හෝ බරපතල හානියක් පිළිබඳ සැකයක් මතුවන අවස්ථාවදී කැඳවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ චූදිත සැකකරු විසින් කරනායි කියන වරදට මහජන කැළඹීමක් ඇති වෙනවා නම් ඔහුට අනාරක්ෂිත වෙනවා නම් ඔහු කැඳවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඔහු ප්‍රවාහනයේදී පලා යන්න පුළුවන් කෙනෙක් පැහැර ගන්න පුළුවන් කියලා හිතනවා නම් ගේන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම මොන හරි ඔහුට රෝගයක් වළඳලා නිරෝධායන තත්ත්වයේ ඉන්නවා නම් ඔහු ගේන්න ඕනේ නැහැ. මේදී සිදුවෙන මූලික දේ මොකක්ද? දැන් අපි සැකකරුවෙක් ගත්තොත් බූස්සේ ඉඳලා එහෙම නැත්නම් වෙනත් අඟුණු කොළ පැලැස්ස ඉඳලා ඈත තියා ගේන්න ඕනේ නැහැ. ඔහුට එතන ඉඳලම ඒ ඔඩියෝ විෂුවල් ලින්කේජ් කරලා සාක්ෂි දෙන්න පුළුවන්. එයින් බන්ධනාගාරයේ සම්පත් නාස්ති අවම වෙනවා. සියලුම රජයේ වියදම් අවම වෙනවා. ඒ වගේම අපි දන්නවා පහුගිය කාලයේදී මේ අවාසනාවන්ත සිදුවීම කොළඹ අලුත්කඩේ මහාධිකරණයේ සිදු වූ දේ. ඒ ඇවිල්ලා ඉතා නමගිය අපරාධකරුවෙක් අනාරක්ෂිතව හිටපු කෙනෙක් එදා උසාවි ගේන්න වුණා. දැන් ඉදිරියේදී එවන් රිස්ක් එකක් තියෙන කිසි කෙනෙක් ගරු කතානායකතුමනි අධිකරණයට ගේන්න ඕන නැහැ ප්‍රතිපාදන තියෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව අපට පැහැදිලිව කියලා තිබෙනවා ඔවුන්ගේ සෑම බන්ධනාගාරයකම මේ ඔඩියෝ විෂුවල් ලින්කේජ් ඔවුන් සකස් කරලා තියෙනවා. ඒ වගේම උසාවි වලටත් අපි නිලධාරියෙක් පාවිච්චි කරලා ඒ උසාවිත් නැවත එතරත් නිලධාරියෙක් ඉන්නට ඕන ඒවා බලලා කරා. අන්නේ අවශ්‍ය ප්‍රතිපාදන සැකසීමට අපි අධිකරණ සේවක වින සභාවත් අධිකරණ අමාත්‍යාංශයත් මැදිහත් වෙලා මේ තාක්ෂණික ක්‍රියාවට නගන්න අපි ඒ සම්පත් දායකත්වයේ සපයන්නට ඕන. දැන් ඒ වගේම මෙහෙම ණයවිත් හිටියයි කියලා ඔහුගේ අයිතිවාසිකම් වලට හානියක් වෙන්නේ නැහැ. මොකද නීතිඥවරයෙක්ට ඔහු අධිකරණයේ නියෝජනය කරන්න පුළුවන්. ඒ වගේම ඒ මහේස්ත්‍රාත් අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා විසින් සැකකරුට හෝ චූදිතයාට ස්වකීය නියෝජනය සිදු කිරීම සඳහා නඩු කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා පාසුකම් සලසන්න ඕනේ. එහෙම නැත්නම් මේක ඉඩ දෙන්නේ නැහැ. මේකේ තියෙන මූලික දේ තමයි ගරු කතානායකතුමනි ඔහු ඉන්න දුරස්ථ ස්ථානය, සාක්ෂි දෙන්න ඉන්න දුරස්ථ ස්ථානය මේ පනත අනුව අධිකරණයේම කොටසක් හැටියට පිළිගන්න එක. ඒ කියන්නේ ඔහු කොහේ හිටියත්, පිටරටක හිටියත්, එහෙමත් නැතිනම් වෙන ස්ථානයක හිටියත් ඔහු දෙන දියුරුමෙන් පසුව ඒ නඩු කටයුතු සියල්ල අධිකරණයේ ඉදිරියේදී වෙන එකක් හැටියට උපකල්පනය කරනවා. මක් නිසාද? අපේ අපරාධ නීතියේ තියෙන්නේ සැකකරු ඉදිරිපිට නඩු විභාග කරන තුයි කියලා. එතකොට ඒ වගේම එහෙම පෙනී සිටීම නවත්තපු අවස්ථාවලදී පැය 48ක් ගත වෙන්න කලින් අදාළ මහේස්ත්‍රාත්වරයාට හෝ අධිකරණ හයිකෝට් ජජ්ට පුළුවනි එයාව ගිහිල්ලා ඉන්න තරම් නිරීක්ෂණය කරන්න බලන්න අවශ්‍ය ප්‍රතිපාදන මේක සකස් කරලා තියෙනවා. ඒ වගේම යම් නඩුකාරතුමෙක් හයිකෝට් ජජ් කෙනෙක් හෝ මැජිස්ට්‍රේට් කෙනෙක් යනවා නම් එම ස්ථානය බලන්න චූදිතයාගේ නීතිඥවරයෙක්ටත් ඒ නිරීක්ෂණයට සහභාගී වෙන්නට හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඔහු අධිකරණයට නොගෙනාවට නීතියෙන් සපයා ඇති චූදිතයට අවශ්‍ය සියලුම ආරක්ෂාවන් ආරක්ෂා වෙන ආකාරයට තමයි මෙය සිද්ධ වෙන්නේ. හැබැයි අවස්ථා කීපයක් තියෙනවා ගරු කතානායකතුමනි අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතුයි දුරස්ථ ක්‍රමයේ භාවිතා නොකර. ඒක තමයි පුද්ගලෙක් මුල් වතාවට අධිකරණයට ඉදිරිපත් කරන වෙලාවේ මහේස්ත්‍රාත් උසාවිය අත්අඩංගුවට අරගෙන. ඒ වෙලාවේ අනිවාර්යයෙන්ම ගේන්නට ඕන. ඒ වගේම මේ අත්අඩංගුවට පුද්ගලයා කියනවා නම් ඔහුගේ මානවහිමිකම් උල්ලංඝනය වෙලා තියෙනවා ඔහු ක්‍රූරත්වයට පත් කළා තියෙනවා කියලා පැමිණිල්ලක් එනවා නම් එහෙනම් ඒ අවස්ථාවේ දුරස්ථ ක්‍රමයේ භාවිතා නොකර ඔඩියෝ විෂුවල් ලින්කේජ් භාවිතා නොකර එම තැනත්තාව අධිකරණ දිරට ගේන්න ඕනේ මොකද මේ ප්‍රශ්නය බලන්න ඕනේ හින්දා ඒ වගේම මහේස්ත්‍රාත්වරයාට විශාල අභිමතයක් තිබෙනවා අවස්ථානුගත කරුණු අනුව එහෙම කැඳවන්න හෝ නොකැඳවා ඉන්න මේ පනත ඉතාම පරිසරයෙන් සකස් කරලා තියෙන්නේ චූදිතයන්ගේ ආයිතිවාසිකම් ආරක්ෂා වෙන ආකාරයට. ඒ වගේම මා කලින් කිව්වා මේ ප්‍රතිපාදන මහාධිකරණයටත් තිබෙනවා. මේ හා සමානම මං කලින් සඳහන් කරපු ආකාරයේම හේතු වාර්තාගත කිරීමෙන් පසුව ඔවුන්ට ඉදතර සාක්ෂි දෙන්න පුළුවන්. මේක වඩාත්ම වැදගත් දේ වෙන්නේ අර මං කියපු ප්‍රවාහන නීති ඇතුළේ ගැටලු සහ වියදම් වතරක් නෙමෙයි. දැන් අපි ඉන්නවා මේක පසුවට ගන්නම්. ඔහුගේ ආරක්ෂාව සහ කාලය ඉතුරු වීම සහ අවශ්‍ය වෙන මෑන් පවර් ප්‍රමාණය අඩුයි. නමුත් ඒ තාක්ෂණය හරියට තිබෙන්නට ඕන. හැබැයි මේකේ වඩාත්ම වැදගත් වෙන්නේ සාක්ෂිකරුවන්ට තියෙන එක. මොකද මේ 273 අයන්නේ තියෙන්නේ නඩු විභාගයේ හෝ පරීක්ෂණයක් අතරතුර සමකාලීන ශ්‍රව්‍ය දෘශ්‍ය සම්බන්ධයක් කරා සාක්ෂිකරුවන්ගේ සාක්ෂි වාක්‍යය. ඇත්ත වශයෙන්ම ගරු කතානායකතුමනි අපේ මමත් වෘත්තීය නීතිඥවරයෙක් වශයෙන් කටයුතු කළා. සාක්ෂිකරුවන්ට ලොකුම ගැටලුව මොකද්ද? උදේ 9 ඉඳන් උසාවියේ දවල් 2 වෙනකල් ඉඳලා සමහරලාවට නඩුව කල් යනවා. අරයා නෑ මෙයා නෑ කියලා කල් යනවා. මම නඩු කාර්තු බලන දොස් කියන නෙමෙයි. ඒක තමයි අපේ ක්‍රමයේ හැදලා තියෙන විදිය. ඒ වගේම සමහරලාට ඕම් පැමිණිල්ලක් දාලා තියෙනවා. නමුත් පැමිණිල්ල විවාහ කරනකොට අවුරුදු 4-5ක් ගිහිල්ලා. කල් ගිහිල්ලා. එතකොට ඒ සාක්ෂිකාරයා මේ රටෙත් සමහරලාවට නෑ. ඉතින් මේ ක්‍රමයේ හැදලා තියෙන්නේ එහෙම ඈත තියා සාක්ෂිකරුවන්ට ඇවිල්ලා දුරස්ථ ක්‍රමයේ මගින් සාක්ෂි දෙන්න. එතකොට අධිකරණයට එන්න ඕනේ නැහැ. එතකොට මේ පනතේ මේ කොටසේ තිබෙනවා මේ රටේ ඉඳන් සාක්ෂි දෙනවා නම් දුරස්ථ ස්ථානයේ කොහොමද කරන්නේ? යම් හේකින් එහෙතරට විදේශගත වෙලා ඉන්නවා නම් විදේශගත තැන ඉඳලා කොහොමද සාක්ෂි දෙන්නේ? මේක ඉතාම විශාල ඉදිරිපින්මක් තාක්ෂණය හරහා අපි කරන්නේ මේ අධිකරණ පද්ධතිය. ඒ කියන්නේ පළවෙනි වතාවට ඒ සාක්ෂිකරුවන්ට තෝකේ තියෙනවා. තපතිය. සාක්ෂක කෙසේ සාක්ෂි දෙන්නේ කියලා. ගරු කතානායකතුමනි මෙහිදී ගොඩාක් වැදගත් වෙන අපි ගමු රජයේ සේවකයන්ට ගවර්න්මන්ට් ඇනලිස්ට් ජේම්මෝ තමන්ගේ සේවා ස්ථානයේ හෝ තෝරාගත් ස්ථානයක ඉඳලා එන්නතු මේක කරන්න පුළුවන්. දැන් අපි ගත්තොත් රසි පරීක්ෂකවරයෙක්ට අම්පාරේ උසාවිය යන්න ඕනවා සාක්ෂි දෙන්න. දවසක් යනවා යන්න, තව දවසක් තියෙනවා එන්න. එක දවසක් සාක්ෂි, දවස් තුනක් රාස් වෙනවා මගට. මෙන්න මේ தත්ත්වය පැය භාගයකට බස්ස ගන්න පුළුවන්. මොකද මේකේ ප්‍රතිපාදන තියෙනවා. එහෙම රජයේ නිලධාරීන් තමන්ගේ සාක්ෂි දෙන ආකාරය, ලේකම් ඉදිරිපත් කරන්න පුළුවන් ආකාරය ඊටම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම වින්දිතයන් ආරක්ෂා කිරීමේ අධිකාරියටත් ඉල්ලීම් කරන්න පුළුවන් සාක්කරුවට දුරස්ථ මාර්ගයෙන් දෙන්න. මේක ගොඩාක් වැදගත් වෙනවා ගරු කතානායකතුමනි ළමා නිවාසවල ජීවත් වෙන දරුවන්ට. දෙමාපියෝ නැතුව. මම දන්නවා අපි ළමා ආරක්ෂණ ශාස්ත්‍රයේ ඉන්නකොට කොච්චරනම් ඒගොල්ල කියනවාද මේ දරුවෝ රස්ති ආදු වෙනවා. වැඩි හිටියොත් එක්ක මිශ්‍ර වෙනවා. දරුවෝ අතවරයටපත් වෙනවා. දරුවන්ට මහන්සි. දැන් මේ තාක්ෂණය මා හිතන්නේ අපේ සරජ පොල්රාජ් ගරු අමතිතුමියත් අධීක්ෂණය කරાવી මොකද නිවාසගත වෙලා ඉන්න දරුවෝ බදුල්ල උසාවියේ සාක්ෂි දෙන්න ගාල් ඉඳන් යන්න ඕන. අන්න ඒ தത്വේ මග අරින්න පුළුවන්. තව දුරටත් දරුවෝ ප්‍රවාහණේ නැස්ති වෙන්න ඕනේ නැහැ. මේ ඔඩියෝ විෂුවල් ලින්කේජ් එක හරහා ඒ ප්‍රශ්නය සෑහෙන විසඳන්න අපිට හැකියාව ලැබෙනවා. ඒ වගේම ඒ දුරස්ථ ස්ථානයේ සාක්ෂි දෙනකොට ඒ සාක්ෂි වල විශ්වාසනීයත්වය ආරක්ෂා කරන අවශ්‍ය ප්‍රතිපාදන රාශියක් මේ පනතේ තියෙනවා. උදාහරණයක් වශයෙන් කොමසාරිස්වරයෙක් පත් කරන්න පුළුවන්ගේම ස්ථානෙට නීතිඥවරයෙක් හරි කවුරු හරි අධිකරණයේ අධීක්ෂණය යටතේ. එයා තමයි බලන්නේ එතන හරියට වෙනවද? විත්තියේ නීතිඥයාට ඕන නම් තමන්ගේම නීතිඥයෙක් ඊතර තියන්න පුළුවන් නිරීක්ෂකයෙක් හැටියට. ඒ කියන්නේ මොකද්ද? ඒ සාක්ෂිකාරයට කවුරුත් උගන්වුම් බහක් කළා වරදක් කරන්නේ නැහැ කියන එකත් බේරන්න අවශ්‍ය ප්‍රතිපාදන මේ පනතේ තිබෙනවා. මා දිගින් දිගටම කියන්නේ නැහැ මේ ගොඩක් පනත් තිබෙනවා. ඉතින් ඒ වගේ ශ්‍රව්‍ය දෘශ්‍ය පහසුවම් කරනකොට ලින්කේජ් එකක් කඩා වැටුනොත් කොහොමද කරන්නට ඕන? ඉතින් මා තරේ විශ්වාස කරනවා මේ හරහා රජයේ සේවකයන්ගේ, දරුවන්ගේ සහ සාමාන්‍ය පුරවැසියන්ගේ කාලය ආරක්ෂා කරමින් නවීන තාක්ෂණ යටතේ සාක්ෂි දීම නීත්‍යානුකූල බවට පත්. හැබැයි ඒ වගේ මම පැහැදිලිව කියන්නට ඕන ඕනෑම නීතියක් ආරම්භයේදී අලුතෙන් මමගේ සහෝදර මන්ත්‍රීතුමාලාත් එක්ක කතා අහනවා අයියේ මේක කරන්න පුළුවන් වේද? ඔව් කරන්න අමාරුයි නමුත් කරන්න ඕන. All laws will have some teething problems, teething issues when we are trying to implement them. But at the end of the day, this must be done. එතන අපේ රජයට හැකියාවක් ලැබිලා තිබෙනවා මේ පනත අද අධිකරණ ඉදිරිපත් කරන්න. මෙන්න මේ හරහා අධිකරණ කාලනාශය නැවැත්වීමසහ පුද්ගලයන්ගේ පහසුව විදේශ රටක හිටියොත් එතනත් පුළුවන් ඉල්ලීම කරපුවම විදේශ රටේ ඉන්න කෙනා සාක්ෂි දෙන්න එයා ලංකාවට එන්න ඕනේ නැහැ. එයාට පුළුවනි මේ ඉල්ලීම කරපුවම අධිකරණයේ විසින් වෙනම කමිෂන් එකක් පත් කරනවා ඒ අදාළ කොන්සල් ජෙනරල් කාර්යාලයට හෝ එම්බසියට හෝ ඒ අදාළ තැනට. ඒක ඔහුට ඒ තෝරාගත් ස්ථානෙට ගිහිල්ලා සාක්ෂි දෙන්න පුළුවන්. එකම දේ කරන්නේ කලින් එවන ලද දිවුරුම් ප්‍රකාශය කරහා සාක්ෂි දෙන කෙනාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම පමණයි. ඒකට මේක සම්පූර්ණයෙන්ම මහ ජනතාව ගැන හිතමින් නඩු ඉක්මනට කර ගැනීම ගැන හිතමින් හදපු ඉතාම වැදගත් පනතක් ගොඩක් පරක් වෙච්ච එකක්. මම ස්තුතිවන්ත වෙනවා. මම නම් වශයෙන් කියන්නේ නැහැ මොකද නම් රාශියක් තියෙනවා. මේක මේ කවුරුත් එක්කෙනෙක් හදපු එකක් නෙවෙයි. නමුත් නීතිඥවරු නඩුකාරතුමන්ලා මේ ගැන ප්‍රමාණිත මේක දැනුම තියෙන බුද්ධිමතුන් සෑහෙන වසර ගණනාවක දායකත්වයක් මේ සඳහා දක්වුවා මේ පනත එළි දක්වන්න. ඉතින් එවන් කලෙක්ටිව් ඉන්ටෙන්ෂන් එකක් අධික පාර්ලිමේන්තු ඉදිරිපත් කළ අපේ රජය යටතේ නීතියක් yes එය අපිට
honorable minister you have 2 minutes
now thank you honorable speaker ඉරියානුව මා පැහැදිලිව කියනවා මේක ඇතර අපේ විශාල භාගයක් විශාල ජයග්‍රහණයක් මේ පනත මේකෙන් සේවෙන්නේ ජනතාවට හැබැයි මා ඒ වගේම නීතිඥ ප්‍රජාවගෙන් ඉල්ලා හිටිනවා ඔබලාගේ ඒගොල්ල මේ පනත කියවන්නේ නැහැ මා ඉල්ලා හිටිනවා පුරවැසියන් එනොත් පුළුවන් නම් මේ පනත කියවන්න මොකද ඔබලාගේ පහසුව පිණිසද පනතක් නමුත් ඔබලා කියවන්නේ නැත්නම් ඔබගේ නීතිඥ මහතුරුන් හෝ මේක කියවාවි කියවලා දැනුම් දෙයි හැමතෙකටම අධිකරණයට ඇවිල්ලා රස්තිය ආදුවෙන්ට අවශ්‍ය වෙන්නේ නැහැ මේ පනතෙන් තවදුරටත් කියලා. ඔව් තාක්ෂණය සපයා ගන්න ගැටලු වේවි. අපි ඔවිස්දමින් යමු. ඉතින් ඒක නිසා ඒ වගේම මම දන්නවා අපි නේද අපි නීතිජුරු වශයෙන් අපි ගාස්තුවක් ගන්නකොට පෙනී හිටින්න ඒක උදේ පාන්දර තමයි සේවදායකෙන් ගන්න. දැන් ප්‍රශ්නේ සේවදායකයා එන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒකත් ඔන්ලයින් ක්‍රමයට ගන්න ක්‍රමයක් හදාගත්තපුවම මේ පනත හොඳින් ක්‍රියාත්මක වෙන්න හැකියාව තියෙනවා. නීතිජ ප්‍රජාවටත් ඒ වගේම අධිකරණ සේවා කොමිස සභාවටත් ඕනෑම පුරවැසියෙක්ට මේ පනත ආරම්භයේදී ඇති වෙන ටීඩින් ප්‍රොබ්ලම්ස් වලදී අවශ්‍ය විසඳුම් සොයා ලබා දෙන්න අධිකරණ අමාත්‍යාංශය කැප වෙලා ඉන්නවා. ඒක අපේ වගකීම. ඒ නිසා මා ඉතාම සන්තෝෂයෙන් අවසන් වරට මේ පනත සකස් කිරීමට දායක වූ සියලුම ගරු විනිශ්චයකාරතුමන්ලාගෙන් ඒ නීතිඥවරුන්ගෙන් සහ ඒ විද්වතුන්ගෙන් ඉස් විදුදුලි ස්තුතිය පළ කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතිගරු කතා නැකතුමෙන්.